হ্যাঁ, তেরো সালে সাবধানে আটাব আদা তাবি সুপুরদ পরে দিবি হারো দা দিনে পেয়ে পুজো দা আমু ধর্ম সাকা চাও আরম্ভ করা নাই সুদর মন নে তে হাদাত আপনি মহাচার রবি গো গিয়ে রে তোমার সম্বন্ধ এলা ইন্ন এ তোমার তো আমি সাকা চাও মুড়ে সেটাম সংবিধানিক এলাম এ অন্য তে তোমার বিতাম গৌরবে বহু শ্রদ্ধা আমি তোমার বিধিকান্ন আমি সাকা চাও ঠাকুর দিন আমি নিয়ে রাগিম আপাকে স্বামীনাথে সম্বন্ধ এলাদ কি রে প্রেম আপে স্বামকে প্রেমরাজ স্বামীনাথে কি নাম সন্দেহ মেনবা উদাহরণে স্বামীনাথে প্রেমরাজ স্বামীনাথে তেরো সার নাই নমস্কার ধর্মকর্ণ দেবী এদিকে আপনি অবসরাই তার মানে জানি স্বর্ণ আছে পাদ নমস্কার ও পিলিগান আছে আমাদের নামে নিয়ে মাম আপনাকে মহাচার রবি কোকলে এবার তোমার আরাধনা করেন সাকাচ্ছা আরম্ভ করে দিয়েছে তেরুয়ান স্যার নাই
এরুয়ান সার নাই হেমে দেন আটামে আপনি খুঁজে দা আম্মু সদাহাম সাকাচ্ছা বা আরম্ভ উদাহরণ এমনি মে সাকাচ্ছা মালাব আরম্ভ উনে আপে সুনন্দ মহাত্মাকে আরাধনা করতে এতুমা আমার তোমায় মে নালিকা পাওয়াতে এই ধর্মদান কুস্পিতে তোমাটা কি মেয়ে নয় আপে এই বাগে না আপে মহাভাগে স্বামীন মহানসেলা জ্ঞানমিল স্বামীন মহানসে প্রেম রতন স্বামী মহানসে ইহারা মায়ানিয়ান মহানসে তুলুই মায়ানিয়ান মহানসেলা হেমদেনা হবেন দেবা নমস্কার পূর্বক পিলিগান্ন আপি আরাধনা কেটে সিটিম অবসর আপি তান মাদের জ্ঞানমিল স্বামী মহানসেটা দত্ত সূত্র দেশনামক পেহদিলি করলা সাকচ্ছাব পাওয়াতগিনে হানা বিদিয়ে অবসরাই স্বামী হংসর তেরুয়ান সরণ
සියලු දෙනාටම තෙරුවන් සරණයි. වැඩ ඉන්න මගේ සහෝදර ස්වාමීන් වහන්සේ නාගෙන අවසරයි. එවැගේම පින්වත් මෑණියනි, එවැගේම අපේ මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා සුනන්ද මහත්මා ඇතුළු කාරුණික වාසනාවන්ත පින්වතුනේ අද දවසේදී බලාපොරොත්තු වන්නේ මූලික වශයෙන් අපි සූත්‍ර දේශනාවක් පිළිබඳව අදහසක් ගොඩනගාගෙන ගොනු කරගෙන ඊට පස්සේ ඒ ආශ්‍රයෙන් අපි සාකච්ඡාවක් ඉදිරිපත් කරගමු. අපි නිසා මම අද දවසේදී බලාපොරොත්තු වෙනවා සූත්‍රයක් පාදක කරගන්න. නිසා සූත්‍රයක් හැටියට මම බලාපොරොත්තු වෙනවා මේ බාර සූත්‍රය පිළිබඳව අදහසක් අපි කතා කරගනිමු. බාර සූත්‍රය තියෙන්නේ සංයුත්ත නිකාය තුන පොත් වහන්සේ තුළ අන්තර්ගත දේශනාවක්. බාර සූත්‍රය පිළිබඳව මූලික වශයෙන් අදහසක් අරගනිමු. බාර සූත්‍රය, බාර කියන වචනේ තේරුම තමයි බර කියන අර්ථය. බාර කියලා කියන්නේ බර කියන අර්ථය. පැවරීම, බර, බාරවීම ඔය වගේ අර්ථ ගොඩාක් තියෙන අතරේ බරක් කියන අර්ථය තමයි සූත්‍රයේ මූලිකම අදහස තියෙන්නේ. මේ සූත්‍රයේ නිදානයේ සාවත්ත නිදානයේ සවැත්මර තමයි නිදානයේ හැටියට තියෙන්නේ. සූත්‍රය පැහැදිලි කරනවා භාරංච වූ භික්කවේ දේශිස්සාමි භාර හාරංච භාරාදානංච භාර නික්කේපනංච තං සුනාත සාදුකම් මනසිකරෝත බාසිස්සාමීති කියලා ඔය විදිහට සඳහන් වෙනවා. භාරංච වූ භික්කවේ තේසිස්සං. භික්කවේ කියන්නේ මහණෙනි කියන අර්ථය. මහණෙනි වෝ කියන්නේ නුඹලාට, භාරංච බරද දේසිස්සාමි දේශනා කරනවා. බාරහාරංච බරහාර කියන්නේ අරන් යනවා. බාරාදානංච බර ගැනීමද, බාර වික්කේපනංච බර බහා තැබීමද. තං සුනාත, ඒක හොඳින් අහන්න. සාදුකම් මනසිකරෝත, හොඳින් මෙනෙහි කරන්න. ඔය විදියට පැහැදිලි කරනවා. එතකොට මෙතෙන්දී අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි මේ බාර සූත්‍රය, නැත්නම් බර පිළිබඳව දේශනා කරන ලද්දා වූ සූත්‍ර දේශනාව ඍජුවම භාග්‍යතුන් වහන්සේ, භික්ෂුන් වහන්සේලා උදෙසා තමයි පැහැදිලි කරන්නේ. එතකොට අපි මෙතෙන්දී අදහසක් ගන්න ඕන, මෙතන භික්කවේ කියලා ආමන්ත්‍රණය කරනකොට ඍජුව දහම් කාරණයක් පැහැදිලි කිරීමක් වශයෙන් තමයි සිද්ධ කරන්නේ. එකෙන් මම අදහස් කරන්නට යෙදුනේ, සමහර වෙලාවකට භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටට එන අභිමුඛයට, අභිමුවට එන කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ අහනකොට ඒ අදාළ කෙනාගේ කෝණයට අනුරූපව තමයි එතනදී භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත්, අපි ආලවක කියලා කියමු. ආලවක අහන ප්‍රශ්නවලට අනුරූපව එතනදී උත්තර ලබා දෙනවා. එතකොට ඒ කොටස ආලවකට අදාළයි. පුජ්‍යලේ තේමාවෙනුත් අපි තුමු තවත් කෙනෙක් ධනිය ගෝපාල නම්, ධනිය ගෝපාලට අදාළව කරපු ප්‍රකාශන. ඊට පස්සේ අග්ගික භාරද්වාජ නම්, අග්ගික භාරද්වාජ තේමා කරගෙන කරපු දේශනාව. ඒ හැරුණකොට දැන් වික්කවේ කියලා ආමන්ත්‍රණය කරලා යම් කරුණ කිස්මතු කරදි ඍජුවම සියලු දිනාටම අදාළවන පාදක වන විදිහේ ධර්ම පර්යාය තමයි පැහැදිලි කරන. දැන් භික්කවේ කියලා කියනකොට භික්ෂුන් වහන්සේලා ඒ කාලේ වැඩ සිටියේ ධර්මයක් අහලා පැවිදි වෙච්ච පිරිස, ශ්‍රද්ධාවකින් පැවිදි වෙච්ච පිරිසක් ඉන්නේ. ඒ අයට සසර කතරෙන් එතරවීම ඉස්මතු වන විදියටම පැහැදිලි කරපු දේශනාවක්. එතකොට මෙතෙන්දී භාග්‍යවතුන් වහන්සේ කරුණු හතරක් තේමා කරනවා. මූලික කරුණු හතර තමයි බාරංච මහණෙනි වෝ නුඹලාට, බාරංච බරද දේසිස්සාමි දේශනා කරමි. දේශනා කරමි ඔන්න එකයි, කරුණු හැටියට ගණන් ගත්තොත් එකයි. බාරහාරංච, බාර කියන්නේ බර, හරති කියන්නේ පාලි භාෂාවේ ගෙන යයි කියන එක, හාර කියන ගෙන යන්නා. එතකොට බාරහාරංච කියලා කියනකොට බර ගෙන යන්නාද. දැන් කරුණු දෙකයි, බර පිළිබඳව පැහැදිලි කරනවා, බාරහාර කියන්නේ බර ගෙන යන්නා පිළිබඳවත්, බාරාදානංච බාර ආදාන. බාර කියන්නේ බර, ඒ වචන හැදෙන ආදාන කියන වචනේ. දාන කියන්නේ දෙනවා කියන එකනේ. දැන් අපි කියන්නේ දානයක් දෙනවා කියලා කියන්නේ, දාන කියන වචනේ තේරුම තමයි දෙනවා කියන එක. ආදාන කියලා කියන්නේ දෙනවනම්, දාන කියන්නේ දෙනවනම්, ආදාන කියන්නේ ගන්නවා, ළඟට ගන්නවා. එතකොට බාර ආදාන, බර ගැනීම. බර දාන කියන්නේ දීම, ආදාන කියන්නේ ගැනීම. බර ගැනීම. එතකොට බර ගෙන යන්න, බර ගැනීම. බාර නික්ෂේපනංච, බාර කියන්නේ බර, නික්ෂේපන කියන්නේ නික්ෂේප කරනවා. නික්ෂේප කියන්නේ පැත්තකින් තියනවා, බහා තබනවා. කියන්නේ බරක් දරාගෙන ඇවිල්ලා ඔසවගෙන ආපු එක පැත්තකින් තියනවා කියන අර්ථය. බාර නික්ෂේපණය නැත්තම් බර බහා තැබීම, බර පැත්තකින් තැබීමද පැහැදිලි කරනවා. එතකොට කරුණු කීයද? හතරයිනේ. බර ගෙන යෑම, බර ගැනීම, බර පැත්තකින් තැබීම. එතකොට අන්න ඒක මන අන්නේ පැහැදිලි කරල කිවතං සුනාට එක හොඳට අහන්න. සාදුකම් මනසිකරුට සාදුකම් හොඳට මෙනෙහි කරන්න. අම දැන් කරුණු දෙකක් තියෙනවනේ. තං සුනාට අංක එක සුනාට අන පරතෝ ഘോഷෙන් හොඳටම ඒ කරුණ මනමින් සිද්ධ කරගන්න කියලා. තං සුනාට පරතෝ ഘോഷෙන් හොඳටම සපරිපූර්ණ වෙන්න කියලා කියනවා. පරතෝ ഘോഷෙන් බාහිරින් ඇහෙන එක හරියටම කරගන්න කියලා කියනවා. තං සුනාට භාග්‍යවතුන් වහන්සේ විධානයක් එක්ක හොඳින් අහන්න. ඊළඟ එක සාදුකම් මනසිකරෝත. සාදුකම් කියන්නේ මනාවම හොඳින්ම මනසිකරෝත මෙනෙහි කරන්න කියලා කියනවා. මොකද්ද මෙනෙහි කරන්න කියලා කියන්නේ? අහන ලද කාරණේ අහන ලද්ද හොඳින් මෙනෙහි කරන්න. අහන ලද කාරණේ හොඳින් මෙනෙහි කරන්න කියලා කියනවා. වාසිස්සාමිති මම දේශනා කරන්නම් යැයි කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරාට පස්සේ භාග්‍යවතුන් වහන්සේට එහෙමයි කියලා උත්තර දීලා උත්තර දුන්නට පස්සේ ඔන්න භාග්‍යවතුන් වහන්සේ ඒතදෝච ඒතං ආවෝච මෙය පැහැදිලි කළා. එතකොට බරත් බරගෙන යන්නා බර ගැනීම බර බහට ඇදු නැත්නම් බර පැත්තකින් තැබීමක් පිළිබඳව තමයි සිහිපත් කරන්නේ. බලමු මොකද්ද මේකේ විස්තර කරන්නේ කියලා. කතමෝච වික්කවේ බහරෝ කතමෝච වික්කවේ බහරෝ ඒතන දෙහන කුමක්ද මහණෙනි බර කියලා කියන්නේ කියලා කියනවා. මොකද්ද මහණෙනි බර කියලා කියන්නේ? ඔන්න කතම කතම කියන්නේ කුමක්ද? කතම කුමක්ද කියලා අහන බර කියලා කියන්නේ. අන්න ඒක එතෙන්දී මහණෙනි බර කුමක්ද කියලා පැහැදිලි කරලා මෙන්න මේ මෙතනදී පැහැදිලි කරන කරුණු විග්‍රහයක් හැටියට පැහැදිලි කරන පංච උපාදාන ස්කන්ධය පිළිබඳව එතෙන්දී පැහැදිලි කරනවා පංච උපාදාන කන්ද අතිස්ස වචනීය අන්න භාරෝ නැත්තම් බර කියලා කියන්නේ පංච උපාදාන කන්දස්ස පංච උපාදාන ස්කන්ධයට කියන වචනියන් වචනයක් තමයි මොකද්ද බර කියලා කියන්නේ. කතමේ පංච මොකද්ද මේ පහ? රූපෝ පාදාන කන්දෝ වේදනෝ පාදාන කන්දෝ සංඤ්ඤෝ පාදාන කන්දෝ සංඛාරෝ පාදාන කන්දෝ විඤ්ඤාණෝපාදාන කන්දෝ අයං මුච්චති වික්කවේ බහාරෝ. මෙන්න මේකට කියනවා මොකද්ද බර කියන. එතකොට බර කියලා කියන්නේ මොකද්ද? පංචපාදානස්කන්ධයට කියන තවත් වචනයක් සමානාර්ථ පදයක්. එතකොට පංචපාදානස්කන්ධය කිව්වත් බරක් කියන කිව්වත් එතකොට බරක් කියලා කිව්වත් ඒ වගේම පංචපාදාන ස්තන්දේ කිව්වත් සමානාර්ථවත් පදයක් හැටියට තමයි අපිට ගන්න වෙන්නේ. මොකද්ද මේ ඊට පස්සේ නම් කරනවා කතමේ පංච මොකද්ද මේ පහ? රූප උපාදානකන්ද රූප රූප කියලා කියන්නේ ඊට පස්සේ රූප කියන්නේ ස්වરૂපයක් කියන අර්ථයනේ. අපිට දැන් ඒක හුරුයි රූපණය වෙනවා ස්වરૂපයක්. අන්නේ ස්වરૂපයට උපාදාන කියන්නේ ලං වෙනවා. කන්ද කියලා කියන්නේ කන්ද කියලා කියන්නේ ගොඩවල් වලට කන්දෝ ගොඩක්. ඇතර කන්දෝ කියන්නේ ඒක වචනේ. කන්දා කියන්නේ බහුවචනේ. කන්දෝ කියන්නේ ඒක වචනේ. රූප කියන්නේ ස්වરૂප. උපාදාන කියන්නේ ලං වෙච්ච කන්දෝ ගොඩක්. ඒ කියන්නේ ස්වરૂප ගොඩකට ලං වෙලා. මම ඔන්න ටිකක් භාෂාව ඉහිල් කරලා ලිහිල් කියන්නේ කිව ස්වરૂපයක්. ඒ ස්වરૂපෙට ලං වෙලා කන්දෝ කියන්නේ ගොඩක් කියන අර්ථය. වේදනා විඳීම උපාදාන කියන්නේ විඳීමත් එක්ක විඳීම කියනකොට ලං වෙලා විඳීමකට ලං වෙලා කන්දෝ කියන්නේ ගොඩක්. සංඥා කියන්නේ හඳුනා ගැනීම. හඳුනා ගැනීම සංජානාති කියලා කියන්නේ හඳුනා ගන්නවා. රූප කියන්නේ ප්‍රකට වෙනවා, ඒ ප්‍රකට වීමට ලං වෙච්ච ගොඩ ලං වෙලා ලං වෙච්ච ගොඩක් වේදනා විඳිනවා, විඳිනවා කියන කරුණට ලං වෙච්ච ගොඩක් සංසිද්ධියකට ලං වෙලා, සංඥා හඳුන ගන්නවා, උපාදාන කියලා කියන ලං වෙලා, කන්ද කියන්නේ ගොඩක්, සංස්කාර සංකාර උපාදානක සංස්කාර කියන්නේ සකස් වීම, උපාදාන කියන්නේ ලං වෙනවා, කන්ද කියන්නේ ගොඩක්. ඒතර විඥාන කියන්නේ දැනගන්නවා කියන ක්‍රියාව. අන්නේ දැනගන්නවා කියන එකට උපාදාන කියන ලං වෙලා ගොඩක්. අයං මුචිත වික්කවේ බාරෝ. එතකොට රූපන විඳීම් හඳුනා ගැනීම දැන ගැනීම හඳුන ගැනීම සකස් වීම කියන කරුණු එක්ක ලංවීම ලං වෙච්ච ගොඩවල් කියන අර්ථය. කියන්නේ ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් පහකට ලං වෙලා අන්න ඒ වගේ ගොඩවල්. ඔන්න ඔය වගේ සාමාන්‍ය මම මේ වචනේ අර්ථය තමයි සිහිපත් කරේ. ඒකට සංසිද්ධියකට ලංවීමක් මෙතෙන්දී පැහැදිලි කරන මොකක් හරි ක්‍රියාවකට. අයං උච්චිත වික්කවේ බහරෝ, මේකට කියනවා මහණෙනි බහරෝ කියන්නේ බර කියලා කියනවා. එතකොට දැන් මෙතනදී කරන්නේ කරුණු විග්‍රහයක් විදියට තමයි මෙතන දක්වලා තියෙන්නේ. කිසි කරුණු විග්‍රහයක් හැටියට දක්වලා තියෙනවා පංච උපාදාන ස්කන්ධය ගැන කතමෝච වික්කවේ බහරෝ කියන තැන. එතකොට බර දක්වලා තියෙන්නේ කරුණක් ලං කරගෙන, කියන්නේ කරුණක් ලං කරලා මෙතනද මේ බරක් දක්වලා තියෙන කරුණක් නම් කරන. එතකොට ඒ සරලව ගත්තොත් අපේ මොනම හරි ජීවත් වීමක් තියෙනවනම්, අපේ මොනව හරි යෙදීමක් තියෙනවනම්, අන්නේ ඒ මොනව හරි ජීවත් වීමක් තියෙනවනම් අනේ ජීවත් වීම, මොනව හරි යෙදීමක් තියෙනවනම් අන්නේ යෙදීම එක ස්වකීයත්වයක්. එතකොට ඔය පංච උපාදාන ස්කන්ධයකට සක්කාය කියලා කියනවනේ නේද? ඔය සක්කාය සූත්‍රයේදී සක්කාය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයට කියන තවත් නමක්. ඒකට බාරෝ කියන බර කියන වචනය, නැත්නම් සකීයත්වය කියන වචනය, පංච උපාදාන ස්කන්ධය කියන වචන. අන්න එතකොට බර කියන වචනයට විස්තර කරන පංච උපාදාන ස්කන්ධය සක්කාය සූත්‍රයේදී පැහැදිලි කරන සක්කාය කියන්නේ පංච උපාදාන ස්කන්ධ තිස්ස වචනියන් කියලා එතනක් කියනවා. ඒක බර කියන්නේ යම් කිසි අපේ මොනම හරි ජීවත් වීමක් තියෙනවා නම්, අපේ මොනම හරි යෙදීමක් තියෙනවා, අන්න ඒක සකීයත්වය පංච උපාදාන ස්කන්ධයේ ඇටියට දක්වන ඒක බරක්. අපි මොනව හරි ඒ කියන්නේ අපි හිතමු අපි හීන කාරණයක් එක ජීවත් වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හීන කාරණය ඉක්මවල ප්‍රණීත කාරණයක් එක ජීවත් වෙනවා නම්, අපි හිතමු ගොරෝසු රළු කර්කශ මට්ටමේ එක, ඒ වෙනුවට අපි ගිහිලා හීන මට්ටමක මේ ඉන්නවනම් මොකක් හරි කාරණයක් එක එල්බෙක ඉන්නවනම් අන්න ඒක සක්කායක් කියලා කියන්න පුළුවන්. ඉතින් අර නමුත් සක්කාය අපි කතා කරන්න වෙන්නේ සක්කාය කතා කළ යුත්තේ ඥානයක් එක්ක. එතකොට සක්කායක් නැත්නම් මොකක් හරි කාරණයක එල්බගෙන ඉඳීමක් ගැන කතා කරන්න වෙන්නේ ඥානයක් එක, සක්කාය ඥානං එක තමයි සක්කාය පිළිබඳව කතා කරන්න වෙන්නේ. නමුත් මේ මෙතනදී යම් කිසි සිදුවීමක් කියාදීමක් එක තමයි මෙතනදී මේ විස්තර කරලා දෙන්නේ. එතකොට දැන් අපි මෙන්න මෙහෙම අපි හිතමු මෙන්න මේ වගේ කාරණයක් අපි දැන් මේ වෙලාවේ තරහක ඉන්නවා. තරහක එකත් මගේ එක්තරා ජීවත් වෙන විදියක්. හැබැයි මං තරහ ඉක්මවලා විතරාගී ස්වභාවයක ජීවත් වෙනවා. දැන් අරක ගොරෝසු තරහ ගොරෝසුයි. හැබැයි තරහව ඉක්මවලා අතික්‍රමණය කරන තරහ නැති බවක ජීවත් වෙනවා. විත දෝෂී ස්වභාවයක් වගේ කාමයේ ඉක්මවල නැත්නම් රාගයේ ඉක්මවල ඉන විත රාගී තත්වයක මොකක් හරි තත්වයක ජීවත් වෙනවා. ඒක ගොරෝසුනු වෙන්න පුළුවන්, ගොරෝසුනු වෙන්න පුළුවන්. හැබැයි සියුම් මට්ටමක ජීවත් ඕලාරික නැති වෙන්න පුළුවන්, සුකුම තත්ත්වයක ජීවත් වෙනවා. ඊට පස්සේ හීන නොවෙන්න පුළුවන්, කියන්නේ රාගය හීනයි නම් විරාගී තත්ත්වයක ජීවත් වෙනවා නම් ඒක ප්‍රණීත වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කුමන හෝ තත්ත්වයක ජීවත් වීමක් ගැන කතා කරනවා නම් අන්න ඒක එතකොට පංචපාදානස්කන්ධයක් එක්ක කතා කරන්න ඉන්නේ. හැබැයි එහෙව් ස්වභාවයක ඒ ස්වභාවයක් ගැන කතා කරන්න වෙන්නේ මොකද්ද, නුවණක් එක්ක විතරයි. ඊට පස්සේ විස්තර කරනවා ඔන්න කතමෝච වික්‍රී බාරහාරෝ. මොකද්ද මහණෙනි මේ බාරහාරෝ? බාරහාරෝ කියන්නේ මේ බර ගෙනියන්නා කියලා කියන්නේ කවුද? බර ගෙනියන්නා, බර කියන්නේ බර ඇදගෙන යන්නා කියන එකනේ. එතකොට පුද්ගලෝ තිස්ස වචනීයං, අන්න පුද්ගලෝ තිස්ස වචන පුජ්‍යලයා කියලා කියන්නේ බර අරගෙන යන කෙනාට කියලා කියන. යෝ යං ආ යෝ අයං ආයස්මා ඒවං නාමෝ ඒවං ගොත්තෝ අයං උච්චති භික්කවේ බාරහාරෝ. අන්න එතෙන්ද කියනවා මෙන්න මේ ඒවං නාමෝ, නාමෝ මෙන්න මේ නම තියෙන කෙනා, ඒවං ගොත්තෝ මෙන්න මේ ගෝත්‍රය තියෙන කෙනා, අයං උච්චති භික්කවේ බාරහාරෝ ඔන්න බර අරගෙන යන කෙනා, බර ඇදගෙන යන කෙනාට කියනවා. ඒ කියන්නේ තමන්ට ආවේනික පුජ්‍යලත්වයක් තියෙනවා නම් එතන බර ඇදගෙන යෑම. ආපහු මතක් කරොත්, තමන්ට ආවේනික පුජ්‍යලත්වයක් තියෙනවා නම් ආන්න එතන බර ඇදගෙන යෑම. ඒකට බරක් ඇදගෙන යනවා නම් බරක් ඇදගෙන යන්නේ මොකක් නිසාද? ඒ බර ඇදගෙන යන්නේ නුවණ, එතන නුවණ නැතිකම නිසා. අන්න එතන නුවණ නැති නිසා තමයි එයා බර ඇදගෙන යන්නේ. එතකොට මෙතෙන්දී බාරහාර කියන පුජ්‍යලයකට කියනවා මෙන්න මේ වගේ නම නම් තියෙන, මෙන්න මේ වගේ ගෝත්‍ර තියෙනනේ. කියන්නේ බලන්න ඉතින් මිනිස්සුන්ටනේ නේද පුජ්‍යලයා, පුජ්‍යලයාටනේ මෙතෙන්දී කියන්නේ නේද? කියන්නේ යම් යෙදීමක් තියෙනවා නම්, පෙනීමක් වේවා, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක්, මොකක් හරි නැත්තම් රුප්පණයක්, විඳීමක්, හඳුනා ගැනීමක්, දැනගැනීමක්, සකස් වීමක්, කුමන හෝ යෙදීමක් තියෙනවා. අන්න ඒ යෙදීමක තෘප්තිමත් බවක යෙදෙනවා නම්, ඒ කියන්නේ ඒකේ ඒ තුල නිමග්නව ඉන්නවා නම්, ඒකත් එක්ක සතුටු වෙලා ඉන්නවා නම්, අර කියන්නේ අපි අභිනන්දති, අභිවදති, අජ්ජෝසායතිත්‍ති කියලා කියන්නේ අභිනන්දති. ඒ කියන්නේ ඒකත් එක සතුටු වෙලා ඉන්නවා නම්, මුහු වෙලා ඉන්නවා නම්, අභිවදති ඒකේ ගුණ කියනවා නම්, ඒ පිළිබඳව කතාවක ඉස්මතුවක් වෙනවා නම්, අජ්ජෝසායතිත්‍ති වැසගෙන ඉන්නවා නම්, යම් යෙදීමක තෘප්තිමත් බවකින් බැහැගෙන ඉන්නවා නම්, ඒ කියන්නේ අපට ආවේනික යම් කිසි විවහාරයක läකගෙන ඉන්නවා නම් අන්න එතන මොකද්ද, බර ඇදගෙන යෑමක්. ඒ නිසා අන්න මේ බර ඇදගෙන යෑමක්. ඉතින් ඒ බර ඇදගෙන යෑමකට හේතු වෙන්නේ නැත්නම් බාර හාරෝ නැත්නම් පුජ්‍යලයා කියලා කියන හේතුව තමයි අපේ ජීවිතයේ යම් යෙදීමක් තියෙනවා නම් අන්න ඒ යෙදීමේ ඇත්ත නොසොයන තැන, තමන්ටම වූ ස්වකීය වූ තමන්ට ආවේනිකත්වයක තෘප්තිමත්ව ඒ යෙදීම තුළ läගගෙන ඉන්නවා නම් අන්න එතකොට බාරහාරු පුජ්‍යලේ පුද්ගලෝ තිස්ස වචනියක් පුජ්‍යලෙක් කියලා කියන්න වෙනවා, වචනයක් ඉස්මතු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නට හේතුව තමයි ජීවිතයේ යෙදෙන යෙදීම් පිළිබඳව සත්‍ය නොසෙවීම නිසා බර අරගෙන යන්නේ කියන තැනට පත් වෙනවා. මෙන්න මේ මෙන්න යෝ යම් අයන් මේ ආයස්මා යම් කෙනෙක් ඉන්නෝ ඒවන් නාම මේ වගේ නමක් තියෙන, ඒවන් ගොත්ත මෙන්න මේ වගේ කෝත්‍රයක් තියෙන කෙනෙක් ඉන්නෝ, එයාට කියනවා බර ගෙන යන්නා කියන කියනවා. ඔන්න ඊළඟට කියනවා බාරා දාන කතමංච වික්‍රේ බාරා දාන. මොකද්ද මේ බර ඇද ගැනීම? බාර ආදාන, දාන දීම, නැත්තම් ආදාන කියන ගැනීම, නැත්නම් බර ගැනීම, බර ඇද ගන්නවා කියන කියන්නේ බර ඇද ගැනීම කියලා කියන්නේ මොකක්ද? යායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభినන්දිනි සේයති ධං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චති වික්කවේ භාරාදාන අන් යායං යම් කිසි තණ්හා 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 කියන්නේ ඇලීමේ කෘත්‍ය යම් කිසි ඇලීමක් තියෙනවා ඒ ඇලීමේ කෘත්‍යයක් තියෙනවා ඒ ඇලීමේ කෘත්‍ය තුළදී පෝනෝ භවිකා පෝනෝ භවික කියන්නේ පුන කියන්නේ නැවත බව කියන්නේ පැවැත්ම ඊකා කියන්නේ අයත් නැවත පැවැත්මකට අයත් අන්න නැවත පැවැත්මකට අයත් නම් අන්න තණ්හාවේ කෘත්‍යයට අදාළයි පුන බව එක ඒ කියන්නේ නැවත පැවැත්මකට අයත් භවිකා නැවතත මේ අර ස්ත්‍රී වාචකත්වයක් දීලා තියෙනවා එතෙන්දි අර පැවැත්මට අදාළ කරන තණ්හා යම් කිසි තණ්හාවක් වේද ඒ තණ්හාව නැවත පැවැත්මකට අයත් තණ්හාවක් වේද නන්දි රාග සාගත කියන්නේ මේ නන්දි කියන්නේ තුටු වෙනවා සතුටු වෙනවා රාග කියන්නේ ඇලෙනවා කියන්නේ සතුටෙන් ඇලීමෙන් සහගත යුක්තයි කියලා කියනවා අන තණ්හාවේ ගතිකත්වයක් තණ්හාවේ ස්වභාවයක් තණ්හාවේ පැතිකඩ පෙන්눔 කිරීමක් කරනවා සතුටෙන් ඇලීමෙන් යුක්තයි සතුටෙන් ඇලීමෙන් යුක්තයි ඒක සතුටෙන් ඇලීමෙන් යුක්තයි කියන්නේ සතුටෙන් ඇලීමක් තියෙනවා ඇලෙන්නට යමක් දෙයක් හැටියට ඉස්මතුවක් වෙලා යමක් දෙයක් හැටියට ඉස්මතුවක් වෙලා අන්න ඒකයි සතුටෙන් ඇලෙන ඇලීමෙන් යුක්ත බවක් ඇතිලන් తත්‍ර తත්‍රා විනන්දිනු తත්‍ර తත්‍ර ඒ තැන తත්‍ර කියන්නේ එතැන తත්‍ර කියන්නේ එතැන ඒ තැන කියන ගමු අපි අභි කියන්නේ විශේෂයෙන්ම නන්දිනි සතුටු වන්නිය ඒ කියන්නේ ඒ තැන්වල සතුටු වෙනවා සෙය්‍යති ඉදන් අන්න තණ්හාව ගැන කිව්ව තණ්හාවේ ගතිකත්වයන් තණ්හාවේ ලක්ෂණ නැවත පැවැත්මකට ආයත් වෙනවා සතුටෙන් ඇලීමෙන් යුක්තයි ඒ තැන සතුටු වන්නි ඒ කියන්නේ ඒ තැන සතුටෙන් යුක්ත සෙය්‍යති ඉදන් අන්නේ තණ්හාව මොන වගේද සියති දන් කියලා කියන්නේ ඒකේ මේ තණ්හා මෙතන තණ්හා තුනක් නෙවෙයි තණ්හාවම පෙන්නර දෙනවා තණ්හා තුනක් කියන අර්ථය නෙවෙයි තණ්හාවේ මුහුණු තුනක් තණ්හාව පෙනී ඉන්න ක්‍රම තුනක් විදියට තමයි මෙතනදී කතා වෙන්නේ එහෙම නැතුව තණ්හාව තුනක් කියන අර්ථය නෙවෙයි තණ්හාවම පෙන්නම දැන් පොඩි නිදර්ශනයක් කියවතින් පළු උපමාව රළොයි දැන් මං කියනවා මගේ දකුණු අත කියලා. හරි. දකුණු අතේ ඇඟිලි පහක් තියෙනවා. මහපටගිල්ල, දබරගිල්ල, මැදගිල්ල, වෙදගිල්ල, සුළඟිල්ල ඔය විදියට. කියන්නේ දකුණු අත කියනකොට එකයි. ඒකේ පැති. මේ උපමාව ටික රළු වැඩි, ටික ඕලාරික වැඩි වගේ තණ්හාවේ එයා යෙදෙන විදි. කියලා ගනිමු අපි. කාම තණ්හා කාම කියන්නේ කැමැත්ත තණ්හා කියන්නේ ඇලීම කාම කියන්නේ කැමැත්ත තණ්හා කියන්නේ ඇලීම අන්න තණ්හාව කියන්නේ ඇලීමනේ ඇලීම කාම කැමැත්තේ ස්වභාවයෙන් කැමැත්තෙන් ඇලීම භව තණ්හා භව කියන්නේ පැවැත්ම පැවැත්මෙන් ඇලීම කතා වෙනවා විභව නොපැවැත්මෙන් ඇලීම කැමැත්තෙන් ඇලීම පැවැත්මෙන් ඇලීම නොපැවැත්මෙන් ඇලීම අන්න කොහොම නමුත් ඇලීම කැමැත්තේ හැඩයෙන් ඇලීම පැවැත්මේ හැඩයෙන් ඇලීම නොපැවැත්මෙන් ඇලීම කැමැත්තෙන් ඇලීම පැවැත්මෙන් ඇලීම නොපැවැත්මෙන් ඇලීම ඉතින් කොහොම නමුත් පොදු වචනය තමයි ඇලීම කාම වේවා භව වේවා විභව වේවා මොකද ඒ ඇලීම නැවත පැවැත්මකට අයත් සතුටෙන් ඇලීමකට ඇලීමෙන් යුක්තයි ඒ තැන සතුට වෙන ස්වභාවයෙන් යුක්තයි කැමැත්ම වේවා පැවැත්ම වේවා නොපැවැත්ම වේවා ඒ ඇලීම ඉදං උච්චිත වික්‍රේ බහරාදාන මහණෙනි මේකට කියන මොකද්ද බර ඇද ගැනීම දැන් මෙතෙන්දී පින්වත්නි වෙනස තියෙන්නේ දැන් අර කලින් බාරෝ කියලා කිව්වනේ එතෙන්දී අර පුජ්‍යලත්වයක් ආරෝපණය වෙච්ච තැනක් නෑ නමුත් කරුණක විග්‍රහයක් ඇරෙයට දක්වලා තියෙනවා ඊට පස්සේ හැබැයි බාර හාරෝ කියන තැනදී අන්න පුජ්ජලයේ ලං කරලා තිනවා අඥානකමකුත් එක්ක. හැබැයි මෙතන බාරා දානං කියලා කියනකොට පුජ්ජලයේ හැටියට නෙවෙයි මෙතන බර ඇද ගැනීම දක්වලා තියෙන්නේ මේ කෙනෙක් අදාළ කරලා හිතන දක්වලා නැහැ. එතන බර ඇද ගැනීම සිදුවීමක් හැටියට තමයි දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ බර ඇද ගැනීම මේ පිරිසිඳ දැක්කේ නැත්තම් බර ඇදීම කියන එක දැක්කේ නැති තැන අන්න බාර හාරෝ වෙලා. හැබැයි මෙතනදී බර ඇද ගැනීම කියන්නේ මොකක්ද කියලා පිරිසිඳ දැක්කනම් එතන ඥානයක් යෙදුනනම් එතන ඈතර වෙලා. මම අපහු කියන්නම් බර ඇද ගැනීම මෙතනදී පුජ්‍යනත්යක් ආරෝපණය කරලා කතා කරන්නේ නැහැ. නමුත් බර ඇද ගැනීම සිද්ධියක් හැටියට දක්වන තියෙනවා. ඒ සිද්ධියක් හැටියට දක්වන සිදුවීමක් හැටියට එතෙන්දී එහෙම දක්වලා තියෙනකොට ඒ සිද්ධිය සිදුවීම පිරිසිඳ නොදැක්කනම් නුවණක් නොයෙදුනේ වීනම් එතන බාරහාරෝ නැත්නම් පුජ්‍යලයා පැත්තට ගිහිල්ලා නුවණක් යෙදුණු නම් ඊතර වීමක් එතෙන්දී ඉස්මතු වෙනවා. එතකොට මෙතෙන්දී මේ බර ඇද ගැනීම කියන්නේ මොකක්ද කියලා විචක්ෂණයක් එක්ක බාහිරකට නැමීමක් උනානම් අන්න එතනම සක්කාය නිරෝධයට ප්‍රතිපදාවක ඉස්මතුවක් වෙනවා නේද? ඔන්න ඊළඟට පැහැදිලි කරනවා කටමංච පික්කේ බාර නික්කේපන. බරෙන් නික්මීම නැත්නම් බර බහා තැබීම බර නික්ෂේප වීම ඉවත් යෑම ගැන කතා කරනවා. මොකද මේ බර බරෙන් නික්මීම නැත්නම් බර බහා තැබීම බර පැත්තකින් තිබීම උහුලගෙන ආපු එක වෙනතකින් තැබීම වගේ අදහසක්. මොකද යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චති භික්ඛවේ බාර නික්ඛේපනං ති. අන්න කියන යෝ යමෙක් යෝ කියන්නේ යම් තස්සායේව දැන් තස්සායේව තණ්හාය. ඒ කියන්නේ මේ යම් කිසි තණ්හාවක් තියෙනවා නම් බර නික්මීම කියන තැනින් මෙතන මේ යම් තණ්හාවක් යෙදුණා නම් ඒ තණ්හාවේ අශේෂ විරාග නිරෝධෝ. දැන් මේ වෙන තණ්හාවක් නෙමෙයි යමක් තියෙනවා කියලා අරගත්ත කමේ ඒ කරුණත් එක ඇලුණු කමේම යමක් කියලා ගැනීමම නම් වැරද්දක්. මේ ඇලීමට හේතුනේ යමක් කියලා ගැනීමම වැරද්දක්සේ දැකපු තැන යෝ තස්සයෙව තණ්හාය. ඒ අන්නේ එකී තණ්හාවම නොදන්නාකමක් නිසා පැවැත්මක් ඉස්මතු වුණා නම් ඒ නොදන්නාකමීම නොදන්නාකම කුමක්ද කියලා විමසපු තැනම පැවැත්මකට නැත්තං ඇලීමකට අවස්ථාවක් නොයදීමම අශේෂ විරාග නිරෝධෝ ඉතිරි නැතුව නිරුද්ධ වීමම චාගෝ අතහැරීම පටිනිසග්ග කියලා කියන්නේ අතහැරීම මුත්‍ති මිදීම න ආලයෝ නොය ආලයෝ ආල නොකිරීම නැත්නම් ආලය කියන්නේ යෙදෙනවා. කාර්ය ආලය කාර්යාලය කාර්යයේ යෙදීමට තමයි කාර්යාලය කියලා කියන්නේ. විද්‍යා ආලය විද්‍යාලය විද්‍යාවේ අධ්‍යාපනයේ යෙදෙනවා නම් එතන විද්‍යාලය කියනෝනේ. න ආලයෝ කියන නොයෙදෙනවා නම් කියන අර්ථය. ඉදං උච්චති භික්ඛවේ බාර නික්ඛේපනන්ති. මෙන්න මේකට කියනවා මොකන්ද බර පැත්තකින් තියනවා කියලා නේද? දැන් අපි මෙතනදී පොඩි නිදර්ශනයක් හැටියට ගත්තොතින් දැන් අපි හිතමු අපිට හුරු පුරුදු කතාවක් හැටියට ගත්තොතින් අපි හිතමු අර නාසිසස්ගේ කතාව අපි කලිනුත් අහලා තියෙනවා. ඒක පොඩ්ඩක් මෙතනට ගනිමු. දැන් මේ නාසිසස් කියලා තරුණයෙක් හිටියා, ග්‍රීක තරුණයෙක්. මේක මිත්‍යා ප්‍රබන්ධයක්, ග්‍රීක මිත්‍යා කතාවක්. නමුත් කතාව හැටි වුණාට මෙතනට අපි පොඩ්ඩක් ආදේශ කරගනිමු අදහස තේරුම් ගැනීම පිණිස. නාසිසස් කවදාවත් එයාගේම රූපය දැකලා නැහැ. දිනක් ගමනක් යද්දී ලස්සන මේ විණක් තිබුණා ජනතඩාගයක්. නාසිසස් මොකද කරේ? නාසිසස් ඉතාම අභිරූපතර ලස්සන තරුණෙක්. එයා අර වතුර දිය කඩਿੱත්තට වතුර වලට එබෙද්දී එයා දකිනවා එයාගේම පිළිබිඹුව දකිනවා. හැබැයි එයා එතනදී එයා රැවටෙනවා මෙතන ඉන්නේ අත්‍යාලංකාර කමනීය දර්ශනය, බොහොම විචිත්‍ර දර්ශනයක්. මෙතන සුන්දර දිව්‍ය අප්සරාවක්, දිව්‍යාංගනාවක් දකිනවා. නාසිසස් ඇය දෙවගණක්සේ හිතා ගන්නවා, දෙවගණක් හැටියට ඉටා ගන්නවා. මොකද්ද කරන්නේ? නාසිසස් කවදාවත් දැකපු නැති මේ සුන්දර දිව්‍ය අප්සරාව දෙවගණ තමන්ගේ කරගන්න හදනවා. ඒ තමන් කරගන්න හදනකොට මොකද්ද වෙන්නේ? දෙවගණට ලං වෙන්න හදනකොටම රළ රැලි අතරේ ඇය වියැකී මැකිලා යන්න ගියා. ඇය මැකිලා යන්න යනකොට රළ රැලි අතරේ හරි දුරුමුඛ වීමක්, හරි විශ්වෝපයකට පත් වීමක්, දුකකට සංවේදනයකට පත් වෙනවා. ඉතින් ඔහු ආපහු බලාපොරොත්තු ඉච්ඡා බන්ධත්වයට පත් වෙලා ආපහු යන ඊළඟ දවසේ එනකොට ඇය ලස්සනට ඉන්නවා. හා, ඇය කෙරෙහි ප්‍රේමානන්ද සිතිවිල්ලෙන් ඇයව සමීප කරගන්න හදද්දී ඇය නැවතත් රළ රැලි අතරේ දිය වෙලා යනවා. ඔන්න ඔන්න ඔය විදිහට ඇය හිතේ තබාගෙන මාණිකයට යන, ගෙදරට යන. පෑ නින්දෙදිත් සිහිනෙදිත් ඇයමයි. ඇය පිළිබඳව වසඟ වූ සිතුවිල්ලෙන් මයි නාසිසස් ඉන්නේ. මොකද වෙන්නේ? එහෙම හැමදෑම ඇවිල්ලා පිළිබිඹුවක් හටගත්ත තැනක දෙවගණක්සේ සිතාගෙන කල්පනාවකට ගිහිල්ලා ඉන්නවා කියන මුලාවට ගිහිල්ලා, මේ ඉන්නවා කියන මුලාවකට ගිහිල්ලා, ඒ විතරක් නෙවෙයි, ඇය තමන්ගේ කරගැනීමට ප්‍රේමානන්ද ආලමය සිතුවිල්ලක් නිසා මොකද්ද වෙන්නේ? එතන රාගයක් ඇති වෙලා ඇය නොලැබෙද්දී තමන් එක්ක ගැටීමකට පත් වෙනවා. ඉසියුම් විදියට ගැටීම, තරහව, ක්‍රෝධය, කෝපය, ද්වේෂය, පටිගය, මේ හැම දෙයක්ම ඇති වෙනවා. එතකොට මොකද්ද? ඇලීම, ගැටීම, මුලාවීම, ඔන්නෝයේ ත්‍රිත්වයම ඇලීමත්, ගැටීමත්, මුලාවීමත් ඔහුගේ ජීවිතේ බවට පත් වෙනවා. ඉතින් එතකොට යම් අවස්ථාවක අපි හිතමු නාසිසස්ගේ කතාවේ හැටියට නම්, නාසිසස් දෙවඟන නොලැබි ඒ විල් තෙරේම මරණයට පත් වෙනවා. නාසිසස්ගේ කතාව. නමුත් අපිට එළියෙන් ඉදට බලනකොට නාසිසස් ඒක ඇත්ත දැක්කේ නෑනේ. එතන යෙදුණු ඒ කරුණේ ඇත්ත නොදැක්ක නිසා මොකද උනේ? ඔහුට නිකන් නිෂ්කාරණේ මරණයකට පත් වෙන්න සිද්ධ වුණා. නිකන් හරි අපරාධ, නිර්පරාධ, නිෂ්කාරණ. අපි ඕක ඒ අනුවනකම, නොදන්නකම නිසානේ, නොසොයපු නිසානේ, ඒ ගැන වැටහීමක්, අවබෝධයක් තිබිච්ච නිසානේ. අපි හිතමු අපි අවබෝධයක් තියෙන මට්ටමට ඇවිල්ලා, අපි හිතමු අවබෝධයක් තියෙන කෙනෙක් නම් මේ පිළිබිඹුවට දෙවගණක් කියලා රැවටෙන්නේ නෑ. ඒ පිළිම් අපි හිතමු ඉරේලිය, නාසිසස් විචායාව, එහෙම නාසිසස් ඊට පස්සේ ඒ ආලෝකයක් එක්ක මේ අර ජලතලයට හිවනැල්ල වැටිලා ඒ හට ගැනීමක් වුණානේ, ඡායාවක හට ගැනීමක්. ඒ ඡායාවේ හට ගැනීම නෑ කියන්න බෑ නේද? ඒ ඡායාවේ හට ගැනීම නෑ කියන්න බෑනේ උපමාවේ හැටියට නේද? ඒ කියන්නේ වතුරේ දෙවඟනක් ඉන්නවා කියලා කියලා ගන්නෙත් නෑ. හැබැයි නෑ කියලා ගන්නවද? නෑ කියලා ගන්නෙත් නෑ. ඒත් නෑ තියලව කියලා මේ මොකද ප්‍රතිබිම්බයක් හටගත්තනේ. හැබැයි මෙතන දෙවඟනක් ඉන්නවා කියලා ගත්තොත් තමයි නෑ කියලා කියන්න වෙන්නේ. හැබැයි ඉන්නවා කියලා ගත්ත කමේ අනුවණකම දුරු වෙච්ච තැන, දැන් ඉන්නවා කියලා ගත්ත තැනනේ තණ්හාවක් ඇලීමක් ඇති උනේ නේද? හැබැයි ඉන්නවා කියලා ගත්ත කමේම අඥානකම දුරු වෙච්ච තැන අන්න ඒ එතැනම තණ්හාව නැති වෙනවා. නැතුව තිබිච්ච තණ්හාවක්, ඒ කියන්නේ තිබිච්ච තණ්හාවක් කියලා කියන්නේ ආශිසස්ත තිබුණා. හැබැයි යෝ තස්සායේව තණ්හාය ආශේස විරාග නිරෝධෝ කියලා කියනකොට අර මේ ඇත්ත දකින තැන, ඇත්ත දැකින තැන තණ්හාව නෑ කියලා කියන්න ඕන නෑ, ඇලීම නෑ කියලා කියන්න ඕන නෑ. මේ හැබැයි මෙතනදී අපි අදහස් කරන්නේ මෙතන මේ මැනී මේ මොකද්ද මේ දෙවඟනක් පේන්නේ නෑ, පේන්නේ නෑ කියන එක නෙවෙයි, පේන්න තියෙනවා, ඉන්නව වගේ පේනවා, දෙවඟනක් ඉන්නව වගේ පේනවා. හැබැයි ඒ කරුණ හොයාගෙන ගියාට පස්සේ අර ඇල්ම දුර වෙනවා. ඒ කියන්නේ මේ නොදන්නාකම නිසාම තිබිච්ච ඇල්ම දුරු වීමේ කමක් තමයි මෙතෙන්දි කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අර භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඔන්න ඔය විදිහට තොරතුරු කරුණු හතර විස්තර කරලා දුනා. බර ඇදගෙන යන්න, බර ඇදගෙන යෑම, බර පසකින් තැබීම කියන කාරණා ටික පැහැදිලි කරලා, ඉදම වෝච භගවා භගවා භාග්‍යතුන් වහන්සේ ඉදන් ආවෝච මෙසේ කියලා ඉදන් වත්තා මේ පැහැදිලි කරලා මොකද කරන්නේ, සුගතෝ අතාපරං භාග්‍යතුන් වහන්සේ නිබ්බිතව ඒතද වෝච සත්ත ශාස්ත්‍රඥ වහන්සේ මෙන්න මේ කාරණයක් පැහැදිලි කරා, මෙන්න මේ ගාථාවක් පැහැදිලි කරා. දැන් මේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වෙන් වෙන්ව කරුණු ටික හුවා දැක්වුවා. මොකද කරුණු ටික, බර ඇදගෙන යන්න, බර ඇදගෙන බර ලං කර ගැනීම, බර පැත්තකින් තැබීම කියන මෙන්න මේ කරුණු වෙන් වෙන්ව දේශනා කරා. ඉතින් අනතුරුව තමයි ගාථා කිහිපයක් මෙන්න මේ විදිහට වදාරන්න මේ වෙන විට දේශනාව කරලා හමාරයි. කරුණු විග්‍රහ කරලා ඉවරයි නේද? දැන් ඉන්න පිරිසකට විග්‍රහයක් කරා, එතනදී කරුණු දැක්වීමක් සිද්ධ කරා. අන්න ඊට පස්සේ දැන් මේ කරුණු කිව්වට පස්සේ ඊළඟ ගාථාවේදී දැන් සිද්ධිය තමයි ඉන්න පිරිසට සිද්ධිය දේශනා කරනවා. සිද්ධිය දේශනා කරනවා. දැන් සිද්ධිය කියද්දී දැන් කරුණක් විග්‍රහ කරන්නේ. එතනනේ ආසවා උපාදානීය ලං කරලා තමයි කතා කරන්න වෙන්නේ. හැබැයි සිද්ධියක් විස්තර කරද්දී සාසවා උපාදානීය කියන වචන ඉට්ටු කරලා කතා කරන්න බෑ. සාසවා කියන්නේ ආශ්‍රව සහිතයි කියන එක, උපාදානීය කියන්නේ බැඳෙනවා. නොදන්නා සමින් බැඳීමක් ගැන කතා කරන්න බෑ. මොකද සිද්ධිය විග්‍රහ කරද්දී ඉන්න පිරිසකට. දැන් මේ පිළිබඳව අපි ඉදිරියේදී කරුණු ඉස්තරහට කතා කරගෙන යමු. එතකොට දැන් ඊට පස්සේ ගාථාව පැහැදිලි කරන බාරාහවේ පංචස්කන්ධා ඒකාන්තයෙන්ම බාරාහවේ පංචස්කන්ධා බාරා ඒකාන්තයෙන්ම පංචස්කන්ධා පංචස්කන්ධ ගොඩවල් පහ බාරා බරක් කියලා කියනවා. බාරා හාරෝච පුද්ගලෝ බර අරගෙන යන්න පුජ්‍යලයා කියලා කියනවා. බාරා දාන දුකං ලෝකේ බර ගැනීම දුකං ලෝකේ ලෝකයේ තුල දුකක් කියලා කියනවා. බාර නික්කේපනං සුඛං බර බහා තැබීම බර පැත්තකින් තැබීම සුඛං සැපයක් කියලා කියනවා. ඊට පස්සේ නික්කිපිත්වා ගරුම් බාරං අඤ්ඤම් බාරං අනාදී ගරු බරෙන් නැත්තං නික්කිපිත්වා නික්මිලා අඤ්ඤම් බාරං අනාදී වෙනත් බරක් නොගෙන සමූලං තන්නං අබ්බුය තන්නං ඇලීම සමූලං මුල් සහිතම අබ්බුය. අබ්බුය කියන්නේ දුරු කරලා අයින් කරලා දාලා උගුල්ලලා දාලා නිච්ඡාතා තෘෂ්ණා රැත් නැතිව පරිණිවෘතෝති පිරිණිවීමටපත් වෙනවා. නිච්ඡාතා කියන්නේ තණ්හාව නැහැ කියලා කියනවා. පරිණිවෘතෝ පිරිණිවීමටපත් වුණා කියලා එතෙන්දී කරුණු විග්‍රහ කරනවා. ඉතින් මම හිතන්නේ අර අවසාන ගාථා දෙක ලොකුවට විස්තර කරන්න ගියේ නැහැ, කාලය ටිකක් ගත්ත නිසා. අපි ඉස්සරහට ඒ කරුණුත් එක්ක කතා කරගෙන යමු. හැමදෙනාටම තෙරුවන් සරණයි. අපි කතා බහ කරගෙන යමු සාකච්ඡාවට. හොඳයි, තෙරුවන් සරණයි.
ඉන්න සාමිනස දහම් ගැටලුව කාණ්ඩ අවසරද?
හොඳයි.
වෙන සාමිනවන්ස දැන් අපි මේ අපිට ඇහෙන් දැකීම ප්‍රශ්නයක් නැත්නම් කනෙන් ඇසීම ප්‍රශ්නයක් නැත්නම් දිවට රස දැනීම මේ වගේ ප්‍රශ්නයක් නැත්නම් ඇති හිතන එකේන අපේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපි ඇත්තටම මේ ප්‍රතිබිම්බය දැකීමත් ප්‍රතිබිම්බය අපි කියන්නේ ඇපල් ගෙඩියක් පේනවනම් හරි මම මේ මිරර් එකක් ඉස්සරහ කණ්ණාඩියක් ඉස්සරහ පේනවනම් ඒක දිත්තේ දිට්ටමත්තන් කියන එක අනිවාර්යයෙන් ඒක ප්‍රතිබිම්බ තියෙනවනේ ස්වාමීන් වහන්සේ එතන අපි හිතීමේ එතනත් හිතීමේ ප්‍රශ්නයක් නේද ස්වාමීන් වහන්සේ
හොඳයි තිරුවන් සරණයි ඇහෙනවද
ඇහෙනවා
හොඳයි තිරුවන් සරණයි ඔව් ඔබතුමා කියන කාරණේ හරි හැබැයි ඔබතුමා ඔය කියන කාරණය මේ නෝනක් එක්ක වැටහීමක් එක්කනේ ඒ අදහස කියන්න වෙන්නේ ඉතින් පෙනීම ඇසීම දැනීම දැන ගැනීම මොකක්ද කියලා හෙවීමකට යන්න ඕන මේක ඇත්ත හොයා ගන්න ඕන ඇත්තටම ඇත්ත හොයාගත්ත තැන ඇත්තකට මේක බොරුව දැක්ක තැන ආයි ඇත්ත කියලා වෙනම ගෙන්නවන්න අවශ්‍ය වෙන්නේ නැහැ හැබැයි පෙනීම පෙනීමක් කියලා ඒ කියන්නේ පෙනීම පෙනීමක් විතරයි කියලා අපි දිත්තේ දිට්ටමත්තන් කියලා ඒක අපිට අන්තිමේදී මගේ වැටහීමක් වෙච්ච උනෝතින් විඤ්ඤාතයක් උනෝතින් අන්න එතෙන්දී අපි පෙනීම පෙනීම කියලා එතනින් සීමා වෙන්නේ නැහැ. ගොඩාක් දුරට සිද්ධ වෙන අපිට වැරදෙන තැනක් තමයි අර මෙතන හරි. මේක දිට්ටි දුටු විහි දිට්ට මත්තන් දුටු මා දැකීම මාත්‍රයක් පමණක් භවිෂ්‍යති වන්නේය කියලා අපි යම්කිසි නිගමනයකට එනවා. ගොඩාක් දුරට අපේ මහත්මයා අපිට වර්තමානයේ අපි ඉසියුම් විදියකට යන දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය තමයි මේ ධහම කියන්නේ මේ මොකද අනාත්ම ධහම. මේ ධහම අනාත්ම ධහම. මෙතෙන්දි මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ කියන කාරණය අපිට උත්තරයක් හැටියට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට උත්තරයක් හැටියට ඉස්සරහට ඇවිල්ලා හැබැයි ඒ උත්තරේ ඉස්සරහට ආවට පස්සේ අපි ඒ උත්තරය කියන තැනින් සෑ හරි මේ මෙතන තියෙන මෙන්න මෙහෙම දෙයක්නේ කියන උත්තරයකින් සෑහීමකටපත් වෙලා අපිට අපේ සැබෑ ප්‍රශ්නය වැහිච්ච ගතියක් වර්තමානයේ ගිහින් තියෙනවා. ඒකට මම පුංචි උපමාවක් කියන්නම්. ඔන්න දැන් අපි හිතමු මිතර කවුරු හරි ඉන්නවා කියලා හිතමු. මම මගේ පහසට මම කියන්නම්. හරි මම මෙන්න මේ පොඩි උපමාව ගන්න මෙතන ඉන්නවා. අපේ ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. මොකද කරන්නේ මම දැන් මමයි ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ අපි දෙන්න එකතු වෙලා මෙන්න මේ වගේ දෙයක් කරනවා. අපි දෙනම ගානක් හදනවා. ඒ ගානක් හදද්දී ඒ ගාන හදලා දැන් මම මොකද කරන්නේ මම ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ හදන ගාන මම ඒකම හොරාට බලාගෙන හදාගන්නවා. හරි නැත්තම් කලින් මං දැනගන්න මෙන්න විභාගෙදි මෙන්න මේ ගාන තමයි එන්නේ කියලා. මම කලින් කරි දෙයක් වෙලා උත්තරේ කලින්ම හොයා ගන්නවා. එතකොට ප්‍රේමරතන සාමණේර වහන්සේ දන්නේ නැහැ මේකේ උත්තරේ මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් සාමණේර වහන්සේට දෙන ගාන සාමණේර වහන්සේ හදනවා. සාමණේර වහන්සේටත් උත්තරේ එනවා. හරි ඒ ගානට අනුරූප වෙච්ච උත්තරේ එනවා. හරි. උන්වහන්සේටත් හරිනම් උත්තරේට ලකුණු අපිටම 100න් 100ම ලැබෙනවා කියලා. හරි. මටත් මොකද්ද වෙන්නේ කලින් හැබැයි ප්‍රේමරතන අපේ සාමිනවහන්සේ මොකද්ද කරන්නේ? ඒක හදන්නේ සාමිනවහන්සේගේ දක්ෂතාවයට අනුරූපව. ඒක ගාන කලින් හම් වෙන්නේ يعني ඒක හොයාගෙන ගිහලා ඒ වැටහීමෙන් යුක්තව ඒ ගාන හදනවා. මම කලින් උත්තරේ දැනගන්නවා. මටත් ලකුණු 100 අපි දෙනම මොකට කරන්නේ අපි හිතමු මේ ප්‍රශ්නේ බලන්න අපි මහාචාර්යතුමාට දුන්න කියලා. එතුමාට මුකුත් අපි දෙන්න අඳුරන්නේ නැහැ. එතුමාට ලකුණු බලලා 100න් 100 දෙනවා. මට වඩා ප්‍රේමරතන සාමණේරගේ අපි හිතමු අකුරු කෑල්ලක් දෙකක් අඩු වුණා කියලා මම බෝල කරලා වටකුරු කරලා ලියනවා. ස්වාමීන් වහන්සේට ලකුණු දෙකක් කපනවා. අනු උන්වහන්සේට 98 මට 100යි. උත්තර දෙක හරි. අර වර්තමානයේදී අපිට අර පිරිසිඳ හොයනවා කියන පැත්තට යන්න, ඒ කියන්නේ අපි අපේ ජීවිතයේදීම් හොයන්නේ නැතුව, ඒ කියන්නේ අපි සත්‍යවාදීව ජීවිතයේ යෙදෙන කාරණාවන් හොයන්න යන්නේ නැතුව ඒ ඒ හැවීමකට පස්සේ උත්තරයක් එනවනේ. අන්නේ උත්තරේ ගොඩාක් දුරට අපිට විවිධ ක්‍රම ඔස්සේ අපිට ලං වෙලා තියෙනවා. අන්නේ ඒ ලංවීම නිසා වර්තමානයේදී ගොඩාක් තැන්වලදී අපේ පින්වත් මහත්මයා අර ඒ උත්තරේ කලින් ආපු, අපි කියන්නේ අර මොකද්ද මලට පණින් කලින් කන පණිනවද, මොකද එහෙම මොයියට කලින් කන පණිනවද, ඔය වගේ කතාවක් තියෙන. ඒ වගේ අර උත්තරේ ඉස්සරහට ඇවිල්ලා, හරි මේක මෙන්න මෙහෙමයි වෙන්නේ, මෙන්න මේක මෙහෙමයි වෙන්නේ කියලා, ඒ කියන්නේ කරුණු ගැළපීමකට යෑමකට ගියපු නිසා යම් අනර්ථයක සිද්ධ වීමක් වෙන, හරි මෙතන මෙන්න මෙහෙම කාරණයක්නේ, මෙහෙමනේ වෙන්නේ කියලා ගිහින තියෙනවා. අන්නේ යා සත්‍යවාදීව ජීවිතයේ හොයන පැත්තකට ගිහිල්ලා නැහැ. ඒ හොයලා තමන්ම නිගමනයකට එනවා. එතෙන්දී තමන් උත්තරයකින් සන්තුෂ්ත වෙනවා මෙන්න මෙහෙම දෙයක් කියලා. හැබැයි එයා එකරුණින්ම තහවුරු වෙලා, එකරුණින්ම තහවුරු වෙලා අර සමස්ත සම්බුද්ධ ශාසනයෙම තියෙන්නේ කල්‍යාණ මිත්‍රයාට අනුගත වීමය කියන කාරණේ. සකලමේ විහිදං ආනන්ද බ්‍රහ්මචරියන් යදිදං කල්‍යාණ මිත්‍රතා, කල්‍යාණ සහයතා, කල්‍යාණ සම්පවංකතා කියන වචනය ඒක ඒ උත්තම බුද්ධ වචනයේ ලැබිය යුතු හිමිය යුතු වටිනාකම ගිලිහිලා තමන්ට ස්වායත්තෝ වාස්තවික වූ උත්තරයකට ගිහින අපි නතර වෙන්න පුළුවන්. ඉතින් ඒ අපේ මහත්මයන් කියපු ඒ උත්තරේ ඇත්තටම මේ එන්න ඕන යම් කිසි මහා මම කියන්නේ මේක ආධ්‍යාත්මික සත්‍ය ගවේෂණයක ප්‍රතිඵලයක් හැටියට බාහිරකට යොමු වීම එක එන්න ඕන උත්තරය. එහෙම නැත්නම් අපි මේක පෙනීමක් විතරයි, මෙතන ප්‍රතිබිම්බයක් විතරයි, මේක කණ්ණාඩියක මෙන්න මේ වගේ දෙයක් විතරයි කියලා අර එහෙම තැනකට ගිහින පොඩ්ඩක් අත පිහදාගෙන පුංචි වැටහීමක් වුණා වගේ කියන තැනකින් අපි අත පිහදාගෙන අර පිරිසිඳ හොයනවා කියන ඒ පැතිකඩට යන්න සවිවර විය යුතු පැතිකඩ අපි දැනුමකින් වැහිලා අක්කේනර සද්ධර්ම අධිමානී කියලා අන්න එතනින් ගියොතින් අපිට පොඩි ප්‍රශ්නයක් වෙනවා. හරි එහෙම ගියාට පස්සේ අපිට උත්තරයක් ලැබෙයි, වැටහීමක් නොවන ආයක මෙන්න මෙහෙම කාරණයක් කියලා. අන්න එහෙම පොඩි පැතිකඩක් තියෙනවා අපේ මහත්මයා, එහෙම වෙන්න පුළුවන්කමක් තියෙනවා. තෙරුවන් සරණයි
ස්වාමිනාස. තෙරුවන් සරණයි. ඇත්තටම මට ටිකක් තේරෙන මේ ධර්මයේ නිකන් සංකීර්ණ වෙලා වගේ. මොකද මේ කියන්නේ ධර්මයේ කියන්නේ දැන් අපිට මිනිස්සුන්ට අවබෝධ කරගන්න තියෙන අවස්ථාව. දැන් මට බාර සූත්‍රය අහන කොට ස්වාමීන් වහන්සේ ටිකක් බරක් වගේ දෙනවා මටම. මේ ඇත්තටම මේ ලේසියෙන් දැන් අපි හේතු ඵල දහමට අනුව යම්කිසි දෙයක් හින්ද යම්කිසි දෙයක් වෙනවා. දැන් අපේ හිතේ සිතුවිලි හට ගන්නවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. මේ දැන් බුද්ධ කාලීද ස්වාමීන් වහන්සේ මේ එක වචනයකින් දෙකකින් අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ඒ කාලේ මෙච්චර මේ අට සිල් ගන්න, දස සිල් ගන්න, නොයික මාස ගණන් භාවනා කරන්න, මෙහෙම කරන්න, අරහෙම කරන්න නැතුව මේ සුරු පදයකින් මේ වගේ දෙයක් මම දන්නවා. ඒක අර ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිහට අනුව එක එක කෙනාගේ ප්‍රඥාවනුව තමයි මෙහෙම වෙන්නේ කියලා. නමුත් දැන් මේ එක එක අපි මේ දක්වාම අවුරුදු 30ක් විතර මේ අධ්‍යයනය කරන මම ළඟදී මේ තමයි මට හම්බුනේ මේ අපේ ප්‍රොෆෙසර් මේ ડોක්ටර් රවින්ද්‍ර මහත්තය. මේ ඇත්තටම මට ටිකක් ඒ කියන්නේ මට තේරෙන ස්වාමීන් වහන්සේ දැන් අපිට ඇත්තටම අර මේ අනේ ඔක්කොම සාමිනවන්ස වචන විතරක් නේද ධර්මයේ වුණත් අපිට අර රුවෙන් එකට වෙලා අවුරු කරගහගෙන යන්නේ නැහැ කියනවා වගේ අන්තිමේ පටිසම්පාදේ පංචමනස්කන්ධය ආරස්තංගේ මරණේ සියලු දේවල් අපිට නිකන් පහුරක් කියලා වචන පාවිච්චි කරන්නේ අපේ අවබෝධයට උපකාරයක් විදියට නේද සාමිනවන්ස
තේරුවන් සරණයි. ඇත්තම ඔබතුමා සිහිපත් කරන අදහස ගොඩක් වටිනවා. අපේ මහත්මයා ඇත්තම මේ මේ ධර්මය දුන්නේ මේ ධර්මය දුන්නේ මේ ලැබිච්ච පසුබිම පරිසරය බලන්නට ඕනනේ. දැන් අපි හිතමු ඒ කාලේ සමාජයේ يعني මධ්‍යකාලීන මධ්‍යදේශික ಭಾರತය ඉන්දියාවේ විමුක්තිකාමි සමාජයක් තිබුණා. ඒ සමාජයේ ස්වභාවයම සූරා සතිමන්තා බ්‍රහ්මචර්ය වාසෝ. ඒකානේ හිටපු සමාජයේ හිටපු අය ස්වභාවයම සූරා. ඉතාම දක්ෂය. දක්ෂ කියලා කියන්නේ මේක වටහා ගැනීම හැකියාවෙන් ඉතාම දක්ෂයි. ඉතාම දක්ෂයි. සතිමන්ත ඒ වගේම ඉතාම තියුරතර සිහියක් තිබුණා. බ්‍රහ්මචර්ය වාසෝ උත්තුංග බ්‍රහ්ම උතුම් වාසයක් තිබුණා. උත්තම වාසයක් තිබුණා ස්වභාවයෙන්. අන්න ඒ ධාරිතාවෙන් යුක්ත පිරිසකට ඔබතුමා සිහිපත් කළා වගේම බොහොම පොඩ්ඩයි වචන භාග්‍යතුන් වහන්සේට ඇතමෙකුට භාවිත කරන්න සිද්ධ වුණේ. ඇතමෙකුට වචනෙන් තියුර හැකියාව තියෙන. හැබැයි දැන් අපි පළවෙනි ධර්ම දේශනාව හැටියට ගන්න ධම්මචක්කවත්තන සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය වුණත් මහවග්ග පාළියේ සඳහන් වෙනවා මාසයක වගේ කාලයක් තිස්සේ දේශනා කරන්න වුණා පළවෙනි ධර්ම දේශනාවත්. ඉතාම දියුණු හැකියාවෙන් යුක්ත අය වචනයකින් දෙයකින් බොහොම තියුර ප්‍රඥාවෙන් යුක්ත අපි හිතමු බාහියල ගොඩක් නැහැ බාහියල එක්කෙනෙක්ගේ බාහියට පැහැදිලි කරපු සූත්‍ර දේශනාව දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් ඔය මුතේ මුත මත්තන් කියන ඉදිරිපත් කිරීම තව මහාමාළුක සාමින් වහන්සේට ඒ විස්තර කරලා තියෙනවා. අන්න ඒ තැන් දෙකේ විතරයි මේ මූලික දහමේ පෙළ දහමේද පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මගේ හැකියාව බාහ්‍ය තික්ක පඤ්ඤා නම් තීව්‍ර ප්‍රඥාවෙන් යුක්ත නම් අන්න මට ඒක ගැලපෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේට වෙහෙසෙන්න අවශ්‍යතාවයක් තිබුණේ වෙහෙසීමට අවශ්‍යතාවයක් තිබුණේ ඒ කියන්නේ දෙන දේ ගන්න පුදුමාකාර පරාසයක හැකියාවක් තියෙනවා නම් ගොඩක් මහන්සි වෙන්න ඕන නැහැ. දැන් ඒක අපි නිදර්ශනයක් හැටියට කියනවා නම් අපේ මහත්මයා දැන් අපිටම මහා හසල මේ මහා විද්‍යාඥයෙක් ඉන්නවා නේද? මහා විද්‍යාඥයෙක් ඉන්නවා. ඒ මහා විද්‍යාඥයා මොන්ටිසෝරි දරුවෙකුට එතුමා එයා අලුතෙන් හොයාගත්ත දේ කිව්වට තේරෙයිද? නෑ, තේරෙන්නේ නෑ. එයා සාමාන්‍ය පෙළ විභාගයට විද්‍යාව නෑ, එයාට තේරෙන්නේ නෑ. උසස් පෙළ විද්‍යාව කරා කියලා එයාට තේරෙන්නේ නෑ. අපිටම විශ්වවිද්‍යාල උපාධියක් කරා කියලා ඒත් නෑ. ඒ ශේත්‍රයේම විද්‍යාඥයෝ පිරිසක් හිටියොතින් මොකද වෙන්නේ? අර විශිෂ්ට ගණයේ ශ්‍රේෂ්ඨම අපි දැන් අලුත් ඒ දාර්ශනිකම විද්‍යාවෙන් අලුතින් දෙයක් හොයාගත්තේ එයාට කියන්න තියෙන වචනයයි දෙකයි. මොකද අර අහගෙන ඉන්න අයට ඒ පරාසය පුතුලයි පුළුල්. විශාල වචන ගොඩක් පාවිච්චි කරන්න ඕනේ. අඩුම වචනං වියදමකින් එක්කව කුඩු ගන්නන්න පුළුවන්. හරි, එහෙම අඩුවෙන් දෙද්දි අන්න අපිට අපේ පැත්තේ අපේ ජීවිතය පිළිබඳව විශාල හෙවීමක් තිබිලා තියෙනවා. අන්න ඒ වගේ පරිචයක් තියෙනවනම් එයාට හරි. නැත්තම් භාග්‍යතුන් වහන්සේ බොහොම කෙටියෙන් ධර්මයක් දේශනා කරොත් ඒක හුදු වචන කීපයක් විතරක්ම වෙනවා. වචන කීපයක් විතරයි. ඉතින් ඒ නිසා මේ අනික එදා විමුක්තිකාමී සමය හැබෑම ශූරත්වය, හැබෑම ශක්තිමන්ත බව, හැබෑම බ්‍රහ්මචර්ය වාසයක් තිබුණා. එදා ඉන්දියාව දැන් අපි ජීවත් වෙන්නේ ලංකාවේ. ලංකාවේ ඇත්තටම හිම පරිසරයක් තියෙනවාද? ඇත්තටම අපිට ඒ ඔය කියන තරම් සතිමන්ත බවක් තියෙනවද? ඇත්තටම අපි උතුම් වාසයක ඉන්නවද? එදා කතා කරපු භාෂාවද අද අපි කතා කරන්නේ? නේද? හරි. ඇත්තටම මේ පටිච්ච සමුප්පාද, පංච උපාදානස්කන්ධ, ආයතන ඒවා හුදෙක් හුදු වචන මාත්‍ර පමණක් බවට පත් වෙන්නේ පහුරක්ම වෙන්නේ මේ අර වගේ හැකියාවෙන් යුක්ත වීමත් එක්ක. ඔව් වචන පහුරු තමයි. හැබැයි අපි ඈතර වෙන්න කලින් පහුරක් නැතිව අපි පැත්තකින් මේව වචන කියන්නේ පහුරු විතරයි කියලා පැත්තකින් තැබුවොත් අපිට මෙතර තමයි ඉන්න වෙන්නේ. එතරට එතර වුණාට පස්සේ අන්න කර තියන් යන්නේ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඇත්තටම ඒ වචන පහුරය කියලා කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ වචන පහුරක් කියලා කියන්නේ ඊතර වීමත් එක්කයි. ඊතර වීමට මෙහා අපි පහුර හදන්නෙත් නැත්තම් එහෙම නොතින් අපිට මෙතර තමයි ඉන්න වෙන්නේ. ඔබතුමා කියන වචනේ එහෙමමයි. වචන පහුරු පහුරුම තමයි එතර වෙන්න පාවිච්චි කරන. ඒක පහුරක් වෙන්න එතර වුණාට පස්සේ. මෙතරදී අපි පහුර කඩල පැත්තකින් තියවොතින් සහ පහුරක් හෙව්වේ නැති වුණොතින් පූර්ව නිගමනයක හිටියොතින් අපි සර්පයන්ට කියලා දෂ්ට කරගන්නවා. වදකයන්ට කියලා කඩු පහරක් කරනවා. ශූන්‍ය වූ ගම් වලට පනිමු මම් පහරන්නන්ගේ පහර කෑම් වලටත් අපි ලක් වෙනවා. පහුර භාවිත නොකළොත් එනිසා පහුරෙන් යෙදෙන අර්ථය ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ අර්ථයෙන් කියන අර්ථයම අරගත්තුකින් අරගෙන ඉතර විදිහේ එක පහුරක් බවට ඒ ඒ අදහසෙන් ගත්තුකින් ඔබතුමා කියපු කාරණේ වඩා නිවැරදි. හැබැයි ඉතර වුණාට පස්සේ ඉතර වීමේ මාධ්‍ය හැටියට පහුරු භාවිත කළ යුතු වෙනවා. ඉතර වුණාට පස්සේ කර නොගසාගෙන යා නොගසාගෙන යා යුතුයි. ගහගෙන යන්න හොඳ නැහැ. හැබැයි මෙතරදී පහුර හැදිය යුතුමයි. හැබැයි පහුර යනු රන් නැවක් නොවේ. හුදෙක්ම පහුරක් පමණි. ඕනෙම වෙලාවක අතහල හැකි. පුතුන් සරණයි.
බලපින්සන්.
පුතුන් සරණයි.